ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
සුපුරුදු ලෙසින් අපි එහෙමනම් දැන් මෙතෙන් සිට වේලාව වෙන් කරගන්නේ මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ තියෙන සුවිශේෂතා පිළිබඳව කතාබහ කරන්න. ඒ වගේම මේ සුවිශේෂී කරුණවල ඇතුළාන්ත තොරතුරු පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු විමසා බලන්න. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානම් සිටිනා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල අද දවසේදීත්. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෝක්ෂි.
විශේෂිත කතාබහක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණු කාරණාවක් ඉදිරියේ මොනවා වේවිද කියලා බොහෝ දෙනෙක් බලාගෙන සිටින කාරණාවක් තමයි 22 වෙනි සංශෝධනයේ පිළිබඳව. 19 වෙනි සංශෝධනයේ ඉදිරිපත් කරපු ජනාධිපතිවරයාගේ දුරකාලය සම්බන්ධව තියෙන ගැටලු විමසමින් දෙදෙනෙක් උසාවියට ගිහිල්ලා හිටියා. ඊට පස්සේ මේ කතාව වඩා තීව්‍ර වුණා. දැන් මේ වෙනකොට 22 වෙනි සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ දුරකාලය හරියටම වසර 5යිද 6යිද යන්න පිළිබඳව තීරණය වෙලා තියෙන්නේ. හැබැයි ඒ පසුපස ලොකු කතාවක් තියෙනවා. මේ කාරණාව මූලික කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ කල්දමීමේ උත්සාහයක් තියෙනවාද කියන කාරණය පිළිබඳව තමයි වඩාත් අවධානයට ලක් කරලා තියෙන්නේ. මනෝජ්, අපි ටිකක් පසුපස තොරතුරු විමසා දැනගන්නට කැමති 22 වෙනි සංශෝධනය හා සම්බන්ධව මේ වෙනකොට තියෙන
ඔදිල් රුක්ෂේ, අපේ ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ ආඡේදයේ සඳහන් වෙන සාවෘද්දක් ඉක්මවා කියන වචනය වෙනුවට වසර 5ක් ඉක්මවා කියන වචන ආදේශ කරලා තමයි 83 වන වගන්තියේ ආඡේදය සංශෝධනය කරන්න ඒ සඳහා වන 50 කෙටුම්පත ගෙනේනවා කියලා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරලා තිබුණේ. ඒ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරපු නිවේදනයක සඳහන් වුණා. ඒත් එක්කම තමයි මේ පිළිබඳව ටිකක් ගිනිදැල් නැගෙන්න පටන් ගත්තේ, මොකටද මේ උත්සාහ කරන්නේ කියලා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ඇමති මණ්ඩල හමුවේදී මේ පිළිබඳව කතාබහ වෙලා තිබුණා. ඇමතිවරු මේ සංශෝධනය අනුමත කරලා තිබුණා. ඒත් එක්කම මේ අදින් නැරඹෙන සතියේ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න නියමිතව තියෙනවා කියලා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්මයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දීලා තිබුණා. ඒත් මේ 50 කෙටුම්පත ගැසට් කරන්න එපා කියලා අමාත්‍යංශ ලේකම්වරයාට සඳහන් කරලා තිබුණා. කොමුණත් අමාත්‍යංශ ලේකම්වරයා වෙනකොට විදේශගත වෙලා ඉඳපු නිසා මේ ජනාධිපතිතුමා සහ අමාත්‍යවරයාගේ කියපු කාරණා සන්නිවේදනය වීමේ ප්‍රශ්නත් එක්ක කොමුණත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය ඉක්මනට ගැසට් කරලා තිබුණා. මොකද ජනාධිපතිවරයා දන්වලා තිබුණා මේ පිළිබඳව ගැසට් කරන්න කියලා. ඉතින් ඒකත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලාවේ. දැන් මේ සංශෝධනය ගැසට් කරලා තියෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ කියන ගැටලුව තමයි දැන් නිර්මාණය වෙලා තින්නේ. ඒකත් එක්ක තමයි සමාජය අහන්න පටන් ගන්නෙ මේක ගැසට් කරායින් පස්සේ ඡන්දේ කල්යයිද කියන කාරණේ දිල් රුක්ෂි.
ඔය අතරම ජනතාවට සහ ඒ වගේම දේශපාලනයේ විවිධ පාර්ශ්වවලටත් මේ සම්බන්ධව විවිධ ගැටලු තියෙන බග අපිට පෙනී යනවා. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ ජනාධිපතිවරයා හදිසියේ මේ දැන් ඔහුම තමයි 19 වෙනි සංශෝධනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමගින් මේ යහපාලන ආණ්ඩු කාලයේදී මේ 50 කෙටුම්පත අරගෙන ආවේ. ඔහු තමයි ඒ සම්බන්ධව හිටපු මණ්ඩලයේ ප්‍රධානියා. දැන් එතකොට එහෙම හිටපු කෙනෙක් මේ හදිසියේ මෙවැනි දෙයක් අරගෙන ඒම තුලින් මේ ජනාධිපතිවරයාගේ දුරකාලය හරියට නිශ්චිත කරලීමේ ක්‍රියාපරිපාටියකට අවතීර්ණ වීමම කියලා කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ කල් දමා ගැනීමේ ව්‍යායාමයක්ද කියන කුකුස ගොඩක් දෙනකොට තියෙනවා. ඒ එසේ විය හැකිද, එසේනම් ඒ විය නොහැක්කක්ද? මොකක්ද ඒ පිළිබඳව තියෙන දේශපාලනික වාතාවරණය සහ නීතිමය පැත්තෙන් මොකක්ද ඒ පිළිබඳව තියෙන නිර්වචනය?
ඔව්, දැන් බොහෝ දෙනෙක් හිතන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය අරගෙන ආවට පස්සේ දැන් මේක පාර්ලිමේන්තුවට දානවා, විවාද කරනවා, සම්මත කරගන්නවා, සමර්ථන්වල කියවෙනවා, ජනමත විචාරණයකටයි කියලා. ජනමත විචාරණයකට ගිහිල්ලා මේ ව්‍යවස්ථාව වෙනස් වුණොතින් යම් ආකාරයකට ඡන්දෙ තියන්න බැරිද කියන කාරණේ මතුවෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දැනට ඡන්දෙ තියන්න කටයුතු සූදානම් කරලා තියෙන නිසා. ඒ කියන්නේ ජනාධිපතිවරණේ තියන්න කටයුතු සූදානම් කරලා තියෙන නිසා. දැන් අවුරුදු 5-10ද කියන ප්‍රශ්නේ මේකට විසඳිලා අන්නේ තියෙන්නේ. මූලික අයිතිවාසිකම් පෙත් සම අධිකරණයට ගියා ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5-10ද කියලා අර්ථ නිරූපණයක් ඉල්ලලා මේ මූලික අයිතිවාසිකම් පෙත් සම ඉදිරිපත් කරපු අයට අධිකරණයට මුදල් පවා ගෙවන්න සිද්ධ වුණා. මේ පෙත් සම් විභාගයට නොගෙනම සමහර අවස්ථාවලදී නිෂ්ප්‍රභ වුණු අවස්ථා තිබුණා. ඉතින් මේ වැඩි හොඳට අවුරුදු 6ක් නෙමෙයි 5යි කියන එක ව්‍යවස්ථාවටම එකතු කරලා තියන්න අවශ්‍යයි කියන අදහසින් තමයි මේ 22 වෙනි සංශෝධනය අරගෙන එන්නේ යන්නේ. දැන් සමහර වෙලාවට මේක ඡන්දෙ කල් දාගන්න තියෙන උප්පර වැට්ටියක්ද උපක්‍රමයක්ද කියලත් සමහරු ප්‍රශ්න කරන්න ගත්තා. ඕකත් එක තමයි දැන් ඔය අලුත් ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ.
ඔව්, දැන් එතකොට මේ මැතිවරණ කොමිසමේ මොකක්ද මේ සම්බන්ධව තියෙන මතය සහ අදහස් දැක්වීම?
ඇතටම මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහත්මයා අදහස් පළ කරලා තිබුණා 22 වන අන්තර්ගත ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරත් ඒ හරහා ජනාධිපතිවරණය පවත්වන්න කිසිදු බාධාවක් මතුවෙන්නේ නැහැ කියලා ඔහු කියලා තිබුණා. ව්‍යවස්ථාවේ සංශෝධනය ගැසට් කරන්න කියලා ජනාධිපතිවරයා නියෝග කරලා තිබුණත් ඒක ජනාධිපතිවරණය පවත්වන්න බාධාවක් නෙමෙයි කියන කාරණේ තමයි ඔහු තහවුරු කරලා සඳහන් කරලා තිබුණේ. එතකොට මේක ක්‍රියාවලි දෙකක්. එතකොට ඒ ක්‍රියාවලි දෙක වෙන වෙනම යනවා කියන අදහස තිබුණේ. එතකොට මැතිවරණ කොමිෂන් පැත්තෙන් කාරණේ පැහැදිලි, ඔවුන් කියන්නේ මේක බාධාවක් නෑ ඡන්දේ ප්‍රකාශයට පත් කරනවා කියලා. අනිත් එක දැනට තියෙන දිනවකවානුත් එක්ක නාම යෝජනා කැඳවන දිනේ වගේම මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිෂන් සභාව මේ 26-27 කියන දවස් දෙකෙන් එකක ප්‍රකාශයට පත් කරන්න නියමිතයි කියලා සඳහන් වෙලා තියෙනවා. ජාතික ජනබලවේගයත් ඊට අදහස් දක්වලා තිබුණා. විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් කියලා තිබුණේ දැන් මැතිවරණය කල් දාන්න තියෙන ඉඩකඩ 0.0යි, ඒ සඳහා ඉඩ නැහැ. ඒ කියන්නේ දැනට ගැසට් කරලා තියෙනවා. ගැසට් කරයින් පස්සේ පුරවැසියන්ට පුළුවන් එහි යම් දෝෂයක් හෝ අඩුපාඩුවක් තියෙනවා කියලා පේනවා නම් අධිකරණයට යන්න. ඒකට සති දෙකක කාලයක් තියෙනවා. අධිකරණයෙන් නියෝගයක් ලැබෙන්න ඕනේ. ඒ නියෝගය පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුව ඇවිල්ලා විවාද කරන්න ඕනේ. විවාද කරලා සම්මත කරගන්න ඕනේ. සම්මත කරාට පස්සේ ජනමත විචාරණයකට යනොත් ඒ ඡන්දයක් හා සමාන ක්‍රියාවලියක් ජනමත විචාරණයට තියෙනවා. මේ අධික්‍රියත් එක බැලුවාට පස්සේ ජනාධිපතිවරණය කල් දාන්න තියෙන අවස්ථා 0.0යි කියලා තමයි ජාතික ජනබලවේගයේ පැත්තෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ.
ඔව්, ජාතික ජනබලවේගයේ පැත්තෙන් අනුර කුමාර දිසානායකගේ අදහසක් එකතු කරගන්න මම කැමතියි. ඔහු මේ දවස්වල ජපානයට ගිහිල්ලා ඉන්නේ. හැබැයි ඔහු කියනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සමාජයේ ව්‍යාකූල තත්වයක් ඇති කරන්න තමයි රජය මේ ආකාරයෙන් උත්සාහ කරමින් සිටින්නේ කියලා.
අපි හිතනවා මේ මාසෙ ඉක්මවා යන පෙර මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා බාර ගන්න දිනයත් ඡන්දේ පවත්වන දිනයත් ප්‍රකාශයට පත් කරන බව.
හැබැයි
ව්‍යවස්ථානුකූලව නිශ්චිත පරිදි මැතිවරණ කොමිසමට බලය ලැබිලා තිබියදී ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසම විසින් ඡන්ද දිනයේ සහ නාම යෝජනා බාර ගන්න දිනය නියම කරන්න නියමිතව තිබියදී සමාජය තුළ යම් දෙගිඩියාවක් තිබෙනවා ඡන්දේ තියයිද නැද්ද කියලා. හැබැයි දෙගිඩියාව තියෙන්නේ ඡන්දේ තියයිද නැද්ද කියන එක ගැන නෙවෙයි. මං කියන්නේ දෙගිඩියාව තියෙන ඕන තැන රනිල් ඉල්ලයිද නැද්ද? රනිල් ඉල්ලන ලකුණ මොකද්ද? අලියද පොහට්ටුද? රනිල් ඉල්ලන පක්ෂ මොකද්ද? අද දෙගිඩියාවක ඉන්නේ රනිල්. ඒ නිසා මේ දෙගිඩියාවෙන් ඉන්න රනිල් උත්සාහ කරනවා සමාජයේ දෙගිඩියාවට පත් කරන්න. ඡන්දේ තියයිද නැද්ද කියලා සාකච්ඡාවක් ගේ. දැන් මොකද කරන්නේ? මේ 22 වෙනි සංශෝධනයේ පිළිබඳ සාකච්ඡාවක් ගෙනල්ලා තිනවා. මේ උත්සාහ කරන්නේ මොකද්ද? සමාජයේ දෙගිඩියාවක් හදන්න. ඇයි රනිල් දේශපාලනිකව දෙගිඩියාවක ඉන්නේ?
රනිල් දෙගිඩියාවක ඉන්නවද කියලා වෙලාවකට හිතන ඔහු කරන ප්‍රකාශ හරහා රනිල් මේ ඊයේ දවසේදී සිදු කරපු ප්‍රකාශයක් මේ සජිත්ටයි අනුරටයි එකතු වෙන්න මගෙත් එක්ක කියලා ඔහු කියනවා. එහෙනම් ඔහුගේ යම් සැලැස්මක් තියෙනවා මේ ප්‍රකාශවලින්.
මේ රටේ අනාගතය දේශපාලනඥයන් න්‍යායපත්‍රය අනුව සකස් කරන්න බෑ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යායපත්‍රය අනුව දේශපාලනියෝ සකස් වෙන්න ඕන. නැත්තම් මේ රටට අනාගතයක් නැහැ. අපි සිංහල කියනවා. සිංහල කියන වැඩක් නැහැ නේ හංගන්නුනේ. ආඩම්බර මිනිස්සු නම් ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා මේ සෙල්ලම් කරලා බොරු කියලා වැඩක් නැහැ නේ. බොරු පොරොන්දු දීලා දේශපාලන නායකයන්ගේ න්‍යායපත්‍රයට රට හදන්න යන්නේ නැහැ. රටේ න්‍යායපත්‍රයට දේශපාලන නායකයින්ට හැදෙන්න කියනවා. ඒ නිසා මම සජිත්ට අනුරටත් ආරාධනා
හොඳයි. මේ 19 වෙනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ දුරකාලය කෙටි කරන්නට මූලිකත්වය ලබාගත්ත ජනාධිපතිවරයාම, ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාම මේ සම්බන්ධව අදහස් දැක්වීමක් සිදු කරලා තිබුණා.
18 අහෝසි කළා 19 සම්මත කිරීම තුළ මගේ නීතිඥා විදිහට ජයම්පති වික්‍රමරත්න මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වෙත් මෛත්‍රීපාල සිරිසේනගේ අවුරුදු 6-5ක් කරන්න කියලා නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිවරුගේ කාල සීමාව අවුරුදු 6-5 කළ යුතුයි කියලා. ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නේ. බලතල මෙච්චර ප්‍රමාණයක් තමයි අඩු කරන්න පුළුවන්. එතනින් එහාට යනවා නම් ජනමත විචාරණයක් තියන්නට ඕනේ. ඒක නිසා 6-5 කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ අවස්ථාවේ නීතිවේදීන් බොහෝ අය ප්‍රකාශ කළ දෙයක් තමයි තියෙන කාලය අඩු කරන්න පුළුවන් ජනමත විචාරණයක් නැතුව. හැබැයි 6-7 කරන්න ගියොත් එහෙම ජනමත විචාරණයක් ඕනේ කියලා.
හොඳයි, සභානායක විදිහට සුසිල් ප්‍රේම්ජයන්ත් මේ සම්බන්ධව අදහස් පළ කළ තිබුණා. මේක 22 වෙනි සංශෝධනයට ඇතුළත් කළා. 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනීමේ සැලැස්මක් තියෙනවද මේ සතිය තුළදී හෝ ඉදිරි සතිය තුළදී කියලා. ඔහු කියවා එහෙම සැලැස්මක් න්‍යායපත්‍රයට ඇතුළත් කළ නැහැ කියලා.
ඒක මම හිතන්නේ දැන් මෙන්න එකක් නැහැ. දැන්ට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට දාලා නැහැ. මම න්‍යායපත්‍රය ඊයේ හැදුවා. ලබන සුමානෙ තියෙන. ඒදී එක නැහැ නේ. දැන් එහෙම ආවයි කියලා දිනවක් ඕන ගත්තොත් ඒකේ තියෙන සැකහැර ගැනීමක් විතරයි. හිංගිහා මැතිවරණට බලපෑමක් වෙන්නේ නැහැ. ඒක විවිධ කණ්ඩායම් සහ හරියට ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය කියවපු නැති අය කරන ප්‍රකාශයක් විතරයි.
හොඳයි දැන් ජනාධිපතිවරයාගේ දුරකාලයේ සම්බන්ධව ලොකු හාහුවක් ගිහිල්ලා තියෙනවනේ. දැන් ඒ සම්බන්ධව තවමත් කතා බහ තියෙනවනේ. අලුත් කතාවකුත් ඕකට එකතු වෙලා තියෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වෙලා සිටින අපේක්ෂකීන්ගේ නාම යෝජනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අලුත් තීරණයක් පිළිබඳව මේ මොකද්ද ජනාධිපතිවරයා මෙතනදී කරන්න උත්සාහ කරන්නේ? මේ ඔහුගේ තීරණේ පසුපස තියෙන අභිමතාර්ථ මොනවද කියලා දැනගන්න කැමතියි මනෝජ්.
ඔව් දිලොක්ෂ, දැන් පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා කැඳවලා අවුරුද්දක් වෙනවා. එතකොට මේ නාම යෝජනා දැන් අවලංගු කරන්න අවධානය යොමු වෙලා තියෙනවා කියලා තමයි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සඳහන් කරේ. නාම යෝජනා බාර දීලා අවුරුද්දක් ගත වුණාට පස්සේ ආයි ඡන්ද විමසීමක් පවත්වන්න බෑ. ඒ හින්දා අලුත් අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දීම අරමුණ විදිහට තියලා මේ පියවර ගන්න නියමිතයි කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. කොමුණත් ඒ ගැන ඉදිරියේදී නීතිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා තීරණයකට එළඹෙනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන් හමු වෙලා මේ පිළිබඳව ජනාධිපතිවරයා අදහස් පළ කරලා තිබුණා. ඉතින් පළාත් පාලන නියෝජිතයන් කියන්නේ ගමේ ජනතාවත් එක්ක ඡන්දදායකයින් එක්ක ළඟින්ම වැඩ කරන කණ්ඩායමනේ. ඔවුන්ට ගිහිල්ලා ඡන්දෙට වැඩ කරන්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න, ඒ වගේම කිසිම සැකයක් නැහැ අපි දිනනවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ සඳහන් කරා. හැබැයි තමන් ඉදිරිපත් වෙනවද කියලා තාම කියලා නැහැ. නමුත් ඡන්දය අපි දිනනවා කියලා පැහැදිලිව ජනාධිපතිවරයා මේ වෙලාවේ පළාත් පාලන නියෝජිතයින් හමු වෙලා කිව්වා.
ශ්‍රී ලංකාවේ දේශපාලනික තතුවිත්ති පිළිබඳව කතා බහ කරන අපගේ මේ සතියේ ශ්‍රී ලාංකේය දේශපාලනික පුවත් විග්‍රහයෙන් මීළඟට අවධානයට ලක් කරන්න කැමති මේ දේශපාලන රැලිවලදී ප්‍රධාන පක්ෂවල නියෝජිතයින් සඳහන් කරන අදහස් ඔස්සේ ඉදිරි දේශපාලනික ව්‍යූහය කොයි වගේ තත්වයක් ගනීවිද කියන කාරණාව පිළිබඳව යම් උපකල්පනයකට එන්න අපි මේ විශේෂාංගයෙන්, ඒ වගේම අපේ සතිය අනිත් දවස් තුනේ අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් තුනේ විකාශනය වෙන මෞබිමෙන් පුවත් විශේෂාංගයනොත් අපි ඉදිරිපත් කරනවා. ඒ ඒ පක්ෂවලින් ඒ ඒ ජනහමු පවත්වන අවස්ථාවලදී ඒ ප්‍රධාන අපේක්ෂකවරුන් ඉදිරිපත් කරන ප්‍රමුඛ කාරණා පිළිබඳව. අද අපිට අවධානය යොමු කරන්න පුළුවන් ඊයේ දවසේදී පවත්වනා කඩවත ජනහමුවක්. දැන් අර ටිකක් මේ ජනහමු ටිකක් හරිම ව්‍යාකූලයිනේ මනෝජ. මොකද පොහොට්ටුවේ ඉන්න අය රනිල්ට පක්ෂව වේදිකාවලට නගිනවා. එතකොට අනිකුත් සජබී ඉන්න අයත් රනිල්ට පක්ෂව වේදිකාවලට එකතු වෙනා ඉන්නවා. දැන් මේ පක්ෂ සමාජිකත්වයේ තියෙන එක පැත්තක උන් ජනහමු සංවිධානය කරමින් වේදිකාවලට ඇඟල සහයෝගය ලබා දෙන්නේ තවත් අයට. දැන් මේ වගේ වාතාවරණයක් තියෙන්නේ. ඒ වගේ එකක් තමයි ඊයේ තිබුණේ මේ කඩවත එක්ව නැගී සිටිමු කියන නමින් ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන්. දැන් ප්‍රසන්න කියන්නේ පොහොට්ටුවේ එක්කෙනෙක්. තව කවුද පොහොට්ටුවා එකතු වුණේ මේ රනිල්ට සහයෝගය දක්වන්න මේ රැලියේ? මොනවද එතනදි සිද්ධ වුණේ?
ඔව්, දැන් ඔය රැලි මාලාව ටිකක් ආන්දෝලනට ලක් වෙලා තියෙනවානේ. දැන් ඔය රැලි මාලාවේ එකක් මාතර තිබුණා. එතන කංජන විජේසේකර ඇමතිවරයා ඒ අවස්ථාවට එකතු වෙලා තිබුණා. ඊට පස්සේ පෞගිය සතියක නුවරද තිබුණා ලොහන් රත්නත් රාජ්‍ය අමාත්‍යවරයා. ඒ රැලියේදී තමයි ඒ වේදිකාවේදී තමයි කිව්වේ ජීවතුන් අතර ඉන්නකම් ජීවත් වෙලා ඉන්නකම් ජවිපැට බලයට එන්න දෙන්නේ නැහැ කියලා, මාලිමාවට බලයට එන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ රැලි මාලාවේ තවත් රැලියක් තමයි ඒ කඩවත දීපවැත්තුනේ. ඊයේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කලින්ම කියලා තිබුණා පොහොට්ටුවේ සමහර අය එන්නේ නැහැ, 20ක් විතර එන්නේ නැහැ කියලා තමන්ට කලින්ම දැනුම් දීලා තිබුණා කියලා. ඒකට හේතු විදියට කිව්වේ පොහොට්ටුවේ සම්මේලන තියෙනවා, මැතිවරණ පිළිබඳව සූදානම් වීමේ කලින් නදාගත්තු සාකච්ඡා තියෙනවා, ඒවට යන අය එන්නේ නැහැ. අනිත් අය ආවත් නැතත් ජනතාව ඡන්දදායකයන් පැමිණෙන එක තමයි වැදගත් කියලා කලින්ම සඳහන් කරලා තිබුණා. ඒ අදහස තමයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කිව්වේ. ඒ අතර තමයි ඊයේ කඩවතදී මේ රයිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය පළ කරන ජනහමු මාලාවේ තවත් රැලියක් සංවිධානය කරලා තිබුණා. ඔබ කිව්වාගේ එක්ව නැගිටිමු නමින් දැන් මේකේ ඊළඟ රැලිය ලබන 27 වෙනිදා සෙනසුරාදා පවත්වන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. ගාල්ලේදී මනුෂ්‍ය නායකකාර ඇමතිවරයා, රමේෂ් පතිරණ ඇමතිවරයා ඔවුනුත් මේ රැලියට සහයෝගය දක්වමින් වැඩ කරන්න ලෑස්ති කියලා වාර්තා වෙනවා. වගේම පුංචි ඉඟියක් තියෙනවා, පුංචි අදහසක් තියෙනවා, තමන් ජනාධිපතිවරණට ඉදිරිපත් වෙනවා කියන කැමැත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රැලියේදී ප්‍රකාශයට පත් කරයිද කියලා සමහරු අදහස් පළ කරලා තිබුණා. ඒතකොට ලබන සතියේ මේ විශේෂාංගය වෙනකොට අපිට ඒ ගැනත් හරියටම තොරතුරක් කියන්න පුළුවන් වෙයි.
ඔව් මහින්ද සුලඟ සමගින් මහින්ද රාජපක්ෂ නැවතත් බලයට ගෙනෙන්න විශාල උත්සාහයක් දරපු ප්‍රසන්න රණතුංග දැන් රනිල් බලයට ගෙනෙන්න විශාල උත්සාහයක නියැලී සිටිනවා පොහොට්ටුවේ රැඳී සිටිමින්ම ඊයේ මේ රැළියේදී ඔහු එක්තරා යෝජනාවක් පවා සම්මත කරගත්තා රනිල් වික්‍රමසිංහ මීළඟ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළ යුතුයි කියලා මේ ඔහු එහිදී සඳහන් කරපු අදහස් වලින් කොටසක්
සමහරු මගෙන් අහනවා පොහොට්ටුව මොකද කරන්න කියලා පොහොට්ටුව අපි හැදුවේ ගමේ සමාජිකයන්ගෙන් අපි අමාරුවෙන් හදපු මේ පක්ෂය කාටවත් උගස් කරන්නේ නැයි කියන විශ්වාසය අපි තුල තියෙනවා ගරු ජනාධිපතිතුමනි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති විය යුතුයි කියන යෝජනාව අපි අත උස්සලා යෝජනා සම්මත කරනවා ගරු ජනාධිපතිතුමනි සභාව මත් ඉස්සුවා ඒ නිසා දැන් ගැළවීමක් නැහැ ඔබතුමාට
හොඳ එහෙමනම් අපිට දැන් වෙලාව ඇවිල්ලා අපගේ මීළඟ විරාමයට යන්න විරාමයෙන් පස්සේ සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුමේ මීළඟ කොටස සමගින් අපි සම්බන්ධ වෙමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතිය ශ්‍රී ලංකේ දේශපාලනික පුවත් විග්‍රහයේ දෙවන අදියරට අපි දැන් මේ ප්‍රවිෂ්ඨ වන්නේ. මනෝජ් මන් දැනගන්න කැමතියි මේ සමගි ජනසන්ධානය හැදීම පසුපස තියෙන වාතාවරණය පිළිබඳව. අපි දන්නවා මේ ප්‍රධාන පක්ෂ මේ වෙනකොට මේ සන්ධාන හදමින් යන කාලවකවානුවක්. සන්ධාන ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වෙන ප්‍රවණතාවයක් තියෙන දැන් ලාංකේය දේශපාලනේ. ඒකේ ඒකාංගයක් තමයි මේ වෙනකොට වර්තමාන විපක්ෂයේ සමගි ජන බලවේගය විසින් හදාගෙන යන සමගි ජනසන්ධානය. මේක නිල වශයෙන් විවෘත කිරීමේ සූදානමක් පිළිබඳවත් අපිට වාර්තා වෙනවා. අපි කැමති ඒ පසුපස තියෙන තොරතුරු දැනගන්න.
ඔව් සමගි ජනසන්ධානය අගෝස්තු මාසයේ මුල ජනගත වෙනවා කියලා සනහන් කරලා තිබුණා රංජිත් මද්දුම් බණ්ඩාර සමගි ජන බලවේගයේ මාලේකම්වරයා. හැබැයි අපි දැක්ක පහුගිය දිනවල දේශපාලනඥයින් මේ වටා එකතු වුණා. ජීඑල් පිරිස් මැතිතුමාලා ප්‍රමුඛ කණ්ඩායම කලින් ගියා. දලසලා ප්‍රමුචරිත හේරත් මැතිතුමාලා පසු එකතු වෙන බව සනහන් කරා. කොබතෝ මනෝගණේෂන්, දිගම්බරන්, රවුෆ් හකීම්, එතකොට රිෂාඩ් බදියුදීන් මේ කණ්ඩායමත් මේ සන්ධානයේ වටා එකතු වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි ඉදිරියටත් පිරිසක් එන්න සූදානමින් ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන 10ක් විතර පිරිසකුත් මේ අලුත් සන්ධානයත් එකතු වෙන්න නියමිතයි. ඒ හින්දා මේ වැඩපිළිවෙල ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී රටට හඳුන්වා දෙන්න සූදානම්. ඒ සඳහා සන්ධානගත වීම අගෝස්තු මුල සිද්ධ වෙනවා කියලා සඳහන් කළා. ඔතනටම තව එක කාරණයක් එකතු කරන්න කැමතියි. සරත් ෆොන්සේකා මැතිතුමානේ සමගී ජන බලවේගයේ දැනට පක්ෂයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. දැන් ඔහු ඉදිරියේදී දැන් පක්ෂයත් එක්ක යම් ගැටුම් ඇති වෙලා තියෙනවා. අපි හැමෝම දන්නවා මේ විශේෂඥයන් කතා කරා විපක්ෂ නායකවරයා විවේචනය කිරීම පාර්ලිමේන්තුවේදී සිද්ධ කරා. පක්ෂයේ සභාපතිවරයා විදිහට පක්ෂ නායකවරයා විවේචනය කරා. ඉතින් ඒකත් එක්ක ඉදිරියේදී සමගී ජන බලවේගයේ සභාපති ධුරයට ඉමිටියස් බාකිර් මාකර් පාර්ලිමේන්තු මැතිතුමා පත් කරන්නත් සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා සරත් ෆොන්සේකා මැතිතුමා වෙනුවට.
සරත් ෆොන්සේකා ගැන තවදුරටත් කතා දැනගන්න මම කැමතියි. තවත් එනවා යම් යම් තොරතුරු. ඔහු මේ ස්වාධීන අපේක්ෂකයෙක් වේවි ඉදිරි ජනාධිපතිවරණය කියලා තව කතාවක් එනවා. ඔහු රනිල්ට පක්ෂපාතීව නැවතත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වේවිද කියලා තවත් තොරතුරු එනවා. දැන් මේ වෙනකොට මේ දෝලණය වෙන තොරතුරු කොයි පැත්තටද වැඩිපුර බරව තියෙන්නේ?
එහෙම අදහසුත් තිබුණා නේද? ඔව්. දැන් එකපාරක් සමගි ජන බලවේගයේ පැත්තෙන්ම කිව්වා ෆොන්සේකා මැතිතුමා සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයාට අපේක්ෂකයා විදිහට ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා. පස්සේ පාර්ලිමේන්තුවේ කතා කාලය නැති වෙච්ච වෙලාවේ ආණ්ඩුවෙන් කතා කාලය ඉල්ලගෙන කතා කරා. එතකොට ආණ්ඩුවත් එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරයි කියලා කාලෙකදී අදහස් පළ වුණා. දැන් අර ඔබ කිව්වා වගේ එහෙම අදහසක් තියෙනවා සරත් ෆොන්සේකා මැතිතුමා ජනාධිපතිවරණයට තනිව තරග කරයි. එතකොට අගෝස්තු මාසයේ මුල් සතියේදී විතර මේ ගැන ඔහු ප්‍රකාශයට පත් කරයි. සමග ජන බලවේගයෙන් නිසි ආකාරයෙන් සැලකුවේ නැති හින්දා ඔහු යම් අප්‍රසාදයකින් ඉන්නේ. ඒත් එක්කම හමුදා ජෙනරල්වරු දෙන්නෙක් සමග ජන බලවේගයත් එකතු වුණා. ඒ හින්දාත් යම් ගැටලු සහගත තත්ත්ව තියෙනවා කියලා කතා කරානේ. ඉතින් ඒ හින්දා ඔහු ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීනව තනියෙන් තරග කරයි. ඔහු එළියට ගියොත් සජබෙට තමයි පහර වදින්නේ, සජබේ තමයි විවේචනය කරන්නේ. ඒක යම් විදිහකට සජබෙට අවාසි සහගත තත්ත්වයක් වෙයි. සමහර විට ජනාධිපතිවරයා මේ කාරණය පිටිපස්සේ ඉන්නවත් දන්නේ නැහැ කියලා සමහරු අදහස් පළ කරලා තිබුණා. මොකද තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකුට තමයි පහර වදින්නේ සරත් ෆොන්සේකා මැතිතුමා සාජබේ විවේචනය කරෝති. ඉතින් මේ වගේ අරමුණු මත ඉදිරියේදී ඔහු ස්වාධීන වෙILLයිද කියන අදහසකුත් දැන් ටිකක් කරලියට ඇවිල්ලා තියෙනවා දිලෘක්ෂි.
තව චුට්ටක් එක පැහැදිලි කරගන්න කැමති මේ මනෝජ්, දැන් ඔබ කියවන යම් දූෂමාන ආරංචි තියෙනවා ජනාධිපතිවරයා මේ පසුපස ඉන්නවා කියලා. දැන් එතකොට මොකක්ද ඔහුගේ සැලැස්ම වෙන්න පුළුවන්? දැන් ඔහු පාවිච්චි කරනවා නම් සරත් ෆොන්සේකාව ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් කරන්න ඉදිරි ජනාධිපතිවරණයෙන් ඔහු කඩන්න උත්සාහ කරන්නේ කාගේ ඡන්දද? මොකක්ද ඔහුගේ සැලැස්ම වෙන්න පුළුවන්?
ඔව්, ඉතින් සමහර විට අපිට මෙහෙම කියන්නත් පුළුවන්, ඔහු සමගි ජන බලවේගයේ සභාපතිවරයා. එතකොට ඔහුගේ ඡන්ද පදනම කියන්නේ සමගි ජන බලවේගයේ. ඔහු එළියට ආවොත් සමගි ජන බලවේගයේ කණ්ඩායම තමයි ඔහු ආමන්ත්‍රණය කරන්නේ. සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ජනාධිපතිවරයාට ඡන්ද දෙන්නේ නැත්නම් ඒ ඡන්ද සරත් ෆොන්සේකා මැතිතුමාට හරි වැටුනොත් සජබේට වැටෙන ඡන්ද ප්‍රමාණයක් අඩු වෙන්නේ, ඒක වාසියක් ආණ්ඩුවට යනවා. ඒ වාසිය ජනාධිපතිතුමා ජනාධිපතිතුමා ඉදිරිපත් වුණොත් ජනාධිපතිවරයාට තියෙනවා. ඉතින් ඒ වාසිය පාවිච්චි කරනවා කියලත් බැලු බැලමටම කෙනෙකුට කියන්න පුළුවන්.
දැන් ඔය මේ සමගි ජන බලවේගයේ සමගි ජනසන්ධානය වීම පිළිබඳව වන තොරතුරු කතා කළාට පස්සේ තවත් සන්ධානයක් පිළිබඳව තොරතුරු විමසීම අවශ්‍යයි. ලංසා ප්‍රමුඛ සන්ධානය පිළිබඳව අපි දිගින් දිගටම කතා බහ කරමින් සිටින්නේ. ඔවුන් නමකුත් දාගන්නේ නැතුව මේ විශේෂිත ක්‍රියාදාමය සිදු කරගෙන යනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීව ඔහු කණ්ඩායම් සන්ධානගත කරමින් මේ සිදු කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ තවත් කණ්ඩායමකින් ජනාධිපතිවරයාට ඡන්ද පදනමක් ගොඩනැගීම කියන කතාව දැන් කවුරුත් දන්න කතාවක්. හැබැයි ඔවුන් නමක් එහෙම ලෑස්ති කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසුත් එකතු කරගෙන මේ ගමන යන්න තවදුරටත් සූදානම් වෙමින් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තාවනේ. දැන් මොනවද ලංස ඇතුළු සන්ධානයට එකතු වෙලා තියෙන අලුත් තොරතුරු?
ඔව්, දැන් ඔවුන් ගිය සතියේ පුවත්පත් කතුවරුන් හම්බ වෙලා තිබුණා අනුරපේදර්ශනී අපපැතුමා නිමල්ලංසා මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම් කොළඹ හෝටලයක. එතකොට මේ අවස්ථාවට නලින් ප්‍රනාන්දු ඇමතිවරයා ඇතුළු තව කීප දෙනෙකුත් සහභාගී වෙලා තියෙනවා. එතකොට මේ සන්ධානය ගැන වගේම ඉදිරි දේශපාලන කටයුතු ගැනත් මාධ්‍යවේදීන් හමුවේ අදහස් හුවමාරු කරගෙන තිබුණා. ඔවුන් රයින් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දක්වනවා කියලා සනාහන් කරලා තිබුණා. වගේම ඊට බලපාපු කාරණා ගැනත් පැහැදිලි කරලා තිබුණා. එතකොට පොහොට්ටුවේ බහුතරයක් ඉන්නේ රයින් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක බවත් සඳහන් කරලා තිබුණා. පොහොට්ටුවේ මැතිවරණ වියදම් අඩුවීමක් තමයි ධම්මික පෙරේරා මැතිතුමා වගේ කෙනෙක්ව දාගත්තම වෙන්නේ කියලා එහෙම අදහස මාරු කර ගැනීමකුත් වෙලා තිබුණා. ඒ අතරේ මාධ්‍යවේදීන් විමසලා තිබුණා කොයි ආකාරයටද ඉදිරි මැතිවරණවලදී වැඩ කරන්න කියලා. එහි දිනිමල්ල සමැතිතුමා කියලා තියෙනවා පොදු ජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණ යටතේ සන්ධානගත වෙන්න කටයුතු කරගෙන යනවා කියලා. එතකොට ඒ හදන සන්ධානය ටිකක් පුළුල් සන්ධානයක් කියලා තව සඳහන් කරලා තිබුණා. ඔව්, එහෙම පුළුල් වෙන්නත් පුළුවන්. එතන ඇමතිවරු ඉන්නවා, ඔබ කිව්වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ඉන්නවා, පොහොට්ටු ඉන්නවිලා ස්වාධීන වෙච්ච කණ්ඩායමක් ඉන්නවා, ඔව් එතන ටිකක් සැලකිය යුතු පිටසක් ඉන්නවා. ඔවුන් පුටුවෙන් ඉදිරිපත් වෙලා පොදු ජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වෙලා සන්ධානයක් හදලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්න බලාපොරොත්තුවක් තියෙන බව කියලා තිබුණා.
විශාල හැලහැප්පීම්, සිදුවීම්, වෙනස්වීම් ඔස්සේ ගලා යන ශ්‍රී ලාංකීය දේශපාලනයේ මේ සතිය වෙනකොට අපිට වාර්තා වන තොරතුරු තමයි අපි ඔය ආකාරයෙන් අද දවසේදී සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහයෙන් ඔබට ඉදිරිපත් කළේ. හෙට වෙනකොට තවත් අලුත් තොරතුරු වාර්තා වේවි. ඒවා ප්‍රවෘත්ති විදිහට අපි ඉදිරිපත් කරන්න සූදානම් අපේ කෙටි විශේෂාංගයේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන්. එහෙමනම් මනෝජ්, ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු රැගෙන ආවට. ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් මේ තොරතුරු අපිට සමීප කළේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. එමනම් අපි හෙට හමුවෙමු මනෝජ් මෞබිමෙන් පුවත් විශේෂාංගයේදී.
ඔව්, හමුවෙමු. බොහොම ස්තුතියි දිලෘක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.